గారు చామర సంపత్తి సనగనతో ఉత్వర్ గారి అటాక్ కాలేక్తి మీరు
గారు మూలాసన మంత్రితుమని మన హితన్నే దాసీ వతావక్ ఐఎంఎఫ్ మేరటే నయ అరగత్త హెబై మే వతావే తమ మే ఐఎంఎఫ్ ఎక కియన ఎక గన ఆత హేనే ఇన్న హేన్ గోవియత్ ఐఎంఎఫ్ ఎక గన కతా కరన్న పటం గత గమే కుమురు కొటన అపే గోవి మహత్తయాగే ఇందన్ హమ మినిహమ ఐఎంఎఫ్ ఎక గన కతావ కతా కరన్న పటం గత మే సరే తమ మే ఐఎంఎఫ్ ఏ మంత్రే మతురలా 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 అర దెన్ యాంతమట అద ఒన్న అపిట 2.9ක් హంబెండ యోజనా కర్లా దీను మెరెన్నే ఇన్న మినియంట వతురు టికక් దున్నమ ఆ ఏకత్ ఎతి కియలా మే వేళావే 2.9ක් నెమేయి 1.9ක් హరి లబెనవనం ఏకత్ మే రటే హెటియట అపి సతుటి వెన్న ఓన హబై సమహర అయట ఏవా మే రటే మినిసు విందిన దుక తేరెన్నే ఆ ఏ నిసా సమహర ఏవట వివిధ కథా కియనో ఆ ఏ నిసా ఏవా వెడియ గణం గన్నోన్నే ఏవా హితే అమారుట కిర కథావ మొకద కండ పిన తీయనవనం ఇబ్బ గెటేనవలు ఆ ఏక చందయ తిబ్బ రణిల్ విక్రమసింగ మాత్య జనాధిపతి ఉనా ఆ రణిల్ ఆవ గమన్ అనిల్ విక్రమసింగ మాత్య ఆవ గమన్ ఐఎంఎఫ్ ఎక తరిగ్యా మెచ్చర కాలే సమహర దెండెపా కియనో గండెపా కియనో మాస హయాతిసే ఐఎంఎఫ్ ఎక ఐఎంఎఫ్ మంత్రే ఓం ఏకత్ అద ఇవరాయ్ ఎనిసా ఏక గన దెన్ ఇతిన్ కందులు ఫలల వడక్ నే హితే అమారు ఎతి కర గండెపా ఏ 2.9ත් హుదటమ ఎతి మే ఇన్న తత్వే హటియట మే రటే మినిసుంట తేల్ టిక గేన్న బే టిక గెన్న గండ తియన ప్రశ్న టిక హదా గండ ఏకమ మమ కియన్న ఓన ఈయే అపే మహా బ్యాంకు అధిపతుమా ඇවිල්ලා අපි එතුමාගෙන් ටිකක් දැනගත්ත රටේ ආර්ථික තත්ත්වය ගැන. හැබැයි එතුමා කිව්වේ රටේ ආර්ථික තත්ත්වය හදන්න ආපු වෙලාවේ අප්‍රේල් මාසේ ඉඳන් අපිට මට රටේ ස්ථාවර රජයක් දේශපාලන ස්ථාවර භාවයක් හදලා දෙන්න කියලා. මම ඊයේ එතුමාට කිව්වා දැන් අපි දේශපාලන ස්ථාවර භාවයක් ඔබතුමාට හදලා දීලා තියෙනවා. එතකොට ඔබතුමා එතුමාගෙන් දැන් අපි කියන්නේ එතුමාට හම්බෙලා තියෙන මම එතුමා ඉතාමත්ම වැදගත් ඒ වගේම මේ ඉතිහාසයේ බිහි වෙච්ච හොඳම මහ බැංකුව අධිපති හැටියට මම පිළිගන්නවා. හැබැයි මහ බැංකු ඉතිහාසයේ ඉන්න හොඳම මහ බැංකුව අධිපතිවරයා හැටියට පිළිගත්තට කබලෙන් ලිපට වැටෙන්නත් බෑ. මොකද මගේ ගෙදර දරුවන්ටයි බිරිඳටයි කණ්ඩ නොදී මං සල්ලි ඉතුරු කරලා මං පොතේ දාලා වැඩක් නෑ ගෑණි දරුවෝ බඩගින්න ඉඳලා. ඒ වගේ වැඩක් සමහර වෙලාවෙදි දැන් වෙලා තියෙනවා. මොකද රජයේ සේවකයෝ විශ්‍රාමිකයෝ 100ට 9ට 10ට හවුසින් ලෝන් නැත්තම් වෙනත් ණය පහුගිය කාලේ දුන්නා බැංකු වලින් ඇවිල්ලා කිව්වා ගන්න ණය දුන්නා ණය දෙනකොට ඒ අය ණය ගත්තා හැබැයි ඒ ණය දැන් කියනවා දැන් 125 130 අලුත් ණය යෝජනා ක්‍රමයට මේගොල්ලෝ ගෙවන්න දැන් සමහර විශ්‍රාමිකයොන්ට සමහර රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000කවත් පඩියෙ ඉන්නේ කබලෙන් වැටුප කබලා ඉතින් ඇයි මේ මහ බැංකුව අධිපතිතුමාගෙන් ආනොට කියනවා එතකොට ඔබතුමා කියන්නේ තැම්පත් කරුවගේ පැත්ත ගැන මොකද කියවා මං අහුවා තැම්පත් කරුවගේ පැත්තත් හරි 9.5ට 10.5ට පොලියට ගත්ත එක දැන් ඒක තැම්පත් කරයා ගැන හිතන්න එපා දැන් අපි 125ට දෙනවා නම් දැන් මේ මිනිසුන්ට පිස්සු නෑ 125ට ලෝන් ගහන්න මිනිසු ගිහිල්ලා 125 ලෝන් වලට දැන් ලෝන් ගන්න මොකෙක්වත් යන්නේ නෑ දැන් බැංකුව වලට යන්නේත් නෑ ලීසින් කම්පැනි වලට යන්නේ නෑ ලීසින් කම්පැනි වේලෙනවා ඒ නිසා මම මහ බැංකුව අධිපතිතුමාට කිව්වා රජයේ සේවකොණ්ඩ ඒ ගත්ත ගානට ගත්ත ඒ වගේ වණ්ඩ මේක කබලෙන් ලිපට වට්ටන්න එපා මිනිස්සු බඩගින්නේ තියන්න බෑ ලංකා බැංකුව විතරක් නෙවෙයි හැම බැංකුවක්ම රජයේ සේවකයෙකු පරියෙන් සම්පූර්ණ 125 තියේ පොලිය කපා ගන්නවා ඒක වහම නවත්තන්න කියලා කිව්වා මේ රජයේ මේක කඩේ මේ කඩේ බිස්නස් පාඩු කරේ අපි නෙමෙයි මේ කඩේ රොණීද මල් මුදලාලිගෙන් පණන් ගත්තම රොණීද මල් මුදලාලිගෙන් නම් මේ කඩේ බිස්නස් වට්ටවුවා මේ කඩේ කරපු මුදලාලිලා මැනේජර්ලා කැෂියර්ලා පහුගිය කාලේ ගොඩක් හිටියා ඒ කැෂියර්ලා ඔක්කොම මේ කඩේ බංකොලොත් කළා ඒකනේ මේ රටේ මිනිස්සු පොලි නෑ අපි ඔය කඩේ වැඩ කරේ නෑ අපි ඔය කඩේ බඩු කිරි හොයන්නේ නෑ අපි අඳුම වශයෙන් ඔය කඩේ නහටම් වැඩක්වත් කරලා නෑ ඉතින් ඒ කඩේ වැඩ කරපු මිනිස්සු මේ වාසුදේව අමතුමත් ඒ කඩේ වැඩ කළා දිලා පොඩි කාලයකට හරි හැබැයි ඉතින් ඒ කඩේ වැඩ කරපු කට්ටිය ඒවට වග කියන්න ඕන අපි වැඩ කරේ නෑ අපි ප්‍රාදේශ සභාවේ මන් සභාපති හැටියට හිටියා ලංකාවේම ඇල්ල ප්‍රාදේශ සභාව විතරයි කසල බදු ගන්නේ ලංකාවේම අහලා බලන්න කසල බදු ගන්න ලංකාවේ ඇල්ල ප්‍රාදේශ සභාව විතරයි. මම ඇල්ල ප්‍රාදේශ සභාවේ කසල බදු ගන්න යෝජනා කළා. ඒ වගේම මම මහමැති කාලේ BDT නවත්තවුවා. BDT නවත්තන්න චක්‍රලේඛනයක් ඇව්වා. මම BDT ගන්න උසාවි ගිහිල්ලා 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ බලය දිනා BDT අපිට ගන්න. මම පළාත් සභාවේ මහමැති වෙලාවේ BDT ගත්තා. ඒද අපිට දීපු කඩවල් එකක්වත් අපි බංකොලොත් කළා නෑ. අපිට දීපු කඩවල් එකක්වත් බංකොලොත් කළා නෑ. හැබැයි මේ කඩවල් බංකොලොත් කරේ හිටපු අය. ඒකනේ මිනිස්සු බලි නෑ. මිනිස්සු ණය ගත්ත මිනිස්සු ඒවට බලි නෑ. ව්‍යාපාරිකයෝ ඒවට බලි නෑ. ඒවට වග කියන්න නිදා මම මහ බැංකුව අධිපතිතුමාට කිව්වා ඔබතුමාට ස්ථාවර ආණ්ඩුවක් ඕනි කිව්වා. ස්ථාවර ආණ්ඩුවක් හදලා දුන්නා. අපි ස්ථාවර ආණ්ඩුව එතුමාට හදලා දෙන්න අපේ දේශපාලන පක්ෂ පැත්තකින් දියලා අපි අපේ අම්මලා තාත්තලා ඉතිහාසයේ ඉඳන් හිටපු දේශපාලන පක්ෂ ජීවිතේටවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හරිලවත් බලපු නැති මිනිස්සු අපි. නමුත් අපි මේ රටේ දේශපාලන තත්ත්වයේ රටේ මිනිස්සු වෙනුවෙන් මෙතන එහා පැත්තේ ඉඳලා මම කිව්වා මතක ඇති මේක කවුරු හරි බාර ගන්න මට ඉංග්‍රීසි බෑ කියලා. මතක ඇති මං කිව්වා. මං තමයි පළවෙනියට කිව්වේ. ඒ වෙලාවේ මං යෝජනා කරා සජිත් මහත්තයා ගන්න, මෛත්‍රී මහත්තයා ගන්න, අනුර කුමාර මහත්තයා ගන්න. කවුරුත් ගත්තේ නැහැ. ගත්තේ නැති වෙලාවේ තමයි එතුමා ඉදිරිපත් වෙලා ගත්තේ.
ඒ ගත්තේකට තමයි
අපි සහයෝගය දුන්නේ. අපි එතුමාට සහයෝගය දුන්නේ එතුමාගේ දේශපාලන පසුබිමට නෙවෙයි. එතුමාගේ දේශපාලන පක්ෂයක් ගැන හිතලා නෙවෙයි. අපි සහයෝගය දුන්නේ මේ රටේ මිනිස්සු ඒ වෙලාවේ තෙල් පෝලිං වල පාරක යන්න බෑ. ඒ වගේම කොච්චර දුකක් පහුගිය කාලේ විඳද්ද මිනිස්සු. ඒව ගැන හිතලා තමයි අපි දේශපාලන. අවුරුදු 70ක් අපිත් උන වමේ දේශපාලනේ. මෙතන ඉන්න සමහර අය හිතරගෙන ඉන්නවා නෑ අපි මේ. අපි එහෙම නෑ අපි වමේ දේශපාලඤ්ඤු. අපිට විරුද්ධව අපි පක්ෂෝලින් එළියට දාන්න පුළුවන්. අපිට දේශපාලනේ ඕන තැනක බදුල දිස්ත්‍රික්කේ ඉල්ලන්න පුළුවන්. අද ජනතාව තේරුම් අරගෙන තියෙනවා මොකද්ද විය යුත්තේ කියන එක. ඒක නිසා මම මා බැංකු අධිපතිතුමාට කිව්වේ මිනිස්සු ගැන හිතලා වැඩ ගන්න. එතුමාට දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතුමා හිතන්න ඕනේ එතුමාට හොඳ පිට්ටනියක් හම්බෙලා තිනවා. දැන් ෆීල්ඩස්ලා නැහැ. එතුමාට ඉන්නේ බෝල ගහන්න තියෙන තනියෙන්. ඉස්සර මා බැංකු අධිපතිලාට එහෙම තිබ්බේ නැහැ. ඉස්සර මා බැංකු අධිපතිට අරහෙන් ඇඟිලි ගැහුවා, මෙහෙන් ඇඟිලි ගැහුවා, අරහෙන් මේ ගැහුවා. එහෙම එකක් නැහැ එතුමාට.
එතුමාට දැන්
ගමනක් යන්න පුළුවන්. එහෙමනම් ඒ ගමන යනවා නම් අහිංසක මිනිස්සු ගැනත් හිතලා, රටේ ඉන්න මිනිස්සු ගැනත් හිතලා, රට එකපාරම ආර්ථික වශයෙන් උඩට ගේනල්ලා අනිත් එක බඩගින්නේ ඉඳලා අනිත් එක මැරෙන්ඩල්ලා රටේ ආර්ථික උඩට ගෙනවට වැඩක්
නැහැ.
රටේ ආර්ථික උඩට ගත්තොත් මං හිතනවා ඊට වැඩිය ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. ඉන්න එක කබලෙන් ලිපට දාලා නැත්නම් ආර්ථික ගමන් ගියාට අපේ යොමු බඩගින්නේ තියලා කවුරුත් ආර්ථිකයේ උස්සුවට වැඩක් නැහැ. මේ බංකොලොත් කරපු මුදලාලිලා බංකොලොත් කරාට ඒ රොණීද මල්ගේ ඉඳන් මුදලාලිලා මේක බංකොලොත්
කරනවා.
ඒ නිසා ඒ ගැන මේ වෙලාවේ මතක් කරමින් මේ ආයවැයට මම හිතන්නේ හොඳ ආයවැයක් ගෙනලා තිනවා. ඒකට අපි සියලු දෙනා සහයෝගය දෙන්න ඕන. වාසුදේව අමතුමත් හක් ගාලා hina වුණා. කමන්නේ
මන්ත්‍රමණි ගරු ජනාධිපතිතුමා පසුගිය කාලයේ ඉදිරිපත් කරපු මේ අතුරු අයවැය සම්බන්ධව කතා කිරීමේදී එතුමා මේ ආයවේ හඳුනා දුන්නේ මෙතෙක් කල අපේ රටේ තිබුණ ආර්ථික රටාව වෙනස් කරමින් ලෝකයට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා මූලික පදනම මේ බවයි එතුමා සඳහන් කළේ. ඒත් එක්කම එතුමා තව බොහෝ දේවල් කිව්වා. විශේෂයෙන්ම පසුගිය කාලවල අදුරදර්ශී ආර්ථික ප්‍රතිපලයක් තිබුණ බවත්, රටේ බදු ආදායම් වලින් වැඩි කොටසක් රජයේ කරන ව්‍යාපාරවල පාඩු පියවීම සඳහා යොදා ගන්න සිදුණු බවත්, රාජ්‍ය ව්‍යවසායිකයන් සහ විදේශ ආයතන සම්බන්ධව අපි අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවන බවත් වගේ තවත් බොහෝ කරුණු කාරණාව එතුමා සඳහන් කරා. මට මතකයි එතුම අපේ පක්ෂයේ නායක හෙටිරින්න කාලෙත් එතුමා ඒ මතෙම දරුවා. නමුත් එතුමාට ඒ කාලයක වෙනස් කරන්න බැරි වුණා. නමුත් අද රටේ ජනාධිපතිතුමා හෙටිට එතුමාගේ ඒ අදහස් එතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද අපේ පක්ෂයේ අපි රටේ පවතින මේ ආර්ථික මේ වැඩපිළිවෙල වෙනස් විය යුතුයි කියන මතය තමයි අපි හිටි. කොහොම වුණත් මම හිතන හැටියට එක හොඳ පියවරක් හැටියට හොඳ අදහසක් හැටියට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රටට අවශ්‍යමයි කියලා මම හිතන්නේ. මන්ද ආණ්ඩු වෙනස් වෙන තාලමට අපි ආර්ථිකය වෙනස් වීමෙන් මම හිතන්නේ බොහෝ ගැටලු කාර්ය තත්ත්වයක් අපි දැක්ක පසු කාලේ. ඒ නිසා මේ ජාතික ආර්ථිකය සැකසීමේදී මම හිතන්නේ ජනප්‍රතිමා හැම පක්ෂයෙන්ම අදහස් විමසලා වගේ ජාතික ප්‍රතිපත්තියක් ඉදි කළොත් මම හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා මම දකින්නේ. ඒ වගේම පසුගිය කටි කාලය තුළ අපි දැක්කා අපේ රටේ විශාල වෙනස්කම් රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. ප්‍රධාන වශයෙන්ම නිර්පාක්ෂික අරගල කරුවන්ගේ අරගලය. දැන් මේ අරගලය දැන් අවසන් වුණත් වගේම අරගල කරුවන් මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අපි හැමෝම දන්නවා. නමුත් අපි ගොඩාක් පරිස්සම් විය යුතු වෙනවා මේ කාලේ විශේෂයෙන්ම මන්ද සියලුම ජාත්‍යන්තරය අද මේ මර්ධනය සම්බන්ධ විශාල විමසිල්ලෙන් පසුවන බවයි අපට පේන තියෙන්නේ. නිසා අපි යන්තම් දුරට අද තියෙන තත්ත්වය තුළ අපිට ඒ තුළින් යම් හානියක් සිදු නොවන ආකාරයට බලපාලා ගන්න සිදු වෙනවා. ඒත් එක්කම අරගල කරුවා මර්ධනය කිරීම සමගම මම විශේෂයෙන් ගරු ජනපතිතුමාට මතක් කරන්න කැමතියි, පසුගිය කාලවල දූෂණ වංචා කොමිස් කැසීම් වගේ බොහෝ දේවල් පසුගිය කාලේ සිදු වුණා. විශේෂයෙන්ම තෙල් වංචාව වගේම සීනි වංචාව වගේම ඇන්ටිජන් වංචාව වගේ තවත් බොහෝ දේවල් සිදු වුණා. මේ සම්බන්ධවත් මම හිතන්නේ ජනපතිතුමාගේ අවධානය යොමු කරලා ඒ වචනකින්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි කියලා මම එතුමාට කියන්න කැමතියි. අද රටේ ඇති තිබෙන ආර්ථික අර්බුදය නිසා අද සමාජයේ පවතින්නේ දැඩි කම්පනයක වගේම සාල කලකිරීමකි. අද සමාජයේ සෑම තරාත්‍රම ජීවත් වෙන ජනතාවට විවිධ බලපෑම් මෙල්ලවීම් පවතිනවා. ගෑස්, ඉන්ධන, විදුලිය ප්‍රශ්නවල වගේම මතුවී තිබෙන මේ උද්දමනයේ තත්ත්වයේ හේතුවෙන් අද ජනතාව ඉතාමත්ම අසර තත්ත්වයට පත් වෙලා සියලුම බඩු භාණ්ඩ දැන් 3-4 ගුණකින් වැඩි වෙලා අසන වැඩි හිටි ලෙඩ්ඩුන් තමන්ට අවශ්‍ය බෙහෙත් ගන්නට බැරි වෙලා තියෙනවා. මිල වැඩි වෙලා ගර්මි මවරන්ට ගොවීන්ට සමෘද්ධි ලාභීන්ට සහන ලබා දීම කොහොම වුණත් සමෘද්ධි ලාභීන්ට අමතරව විශාල පිරිසක් එදා කොවිඩ් කාලයේ සිටම මේ ඉතාමත් අසල තත්ත්වයට පත් කළ ඉන්න ඒ අය සම්බන්ධවත් මම හිතන්නේ රජය තමන්ගේ අවධානය යොමු කළ යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්ක විශේෂයෙන් පවුල් 61,000 මේ සාහන සැසීමට රජයේ කටයුතු කරන්න බව තන. නමුත් ඒක කොහොමද යාන්ත්‍රණය කියලා කිසිම විග්‍රහයක් තිබුණ නැහැ. නමුත් මේ කාර්යය මේ සමෘද්ධි න්‍යාමයකින් බාර දුන්නොත් මම හිතන්නේ ඒක තනිකර දේශපාලන වැඩපිළක් සිදු වෙනවා. ඒ නිසා මේක මම හිතන්නේ මේ සම්බන්ධව ප්‍රාදේශීය මේකේ නැතුමාගේ ඒ අධීක්ෂණ යටතේ වෙනත් කමිටුවක් කරලා ඒ 61,000 පවුල තෝරා ගන්න නිසාත් මම විශේෂම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි හැමෝම අද කතා කරන්නේ මේ සංචාරක කඩ සම්බන්ධ මොනවද. අද තමයි අද කවදාට තොරා මේ සංචාරක ව්‍යාපාරය ගැන අපි අවධානය යොමු කරන යුතු කාලයක්. විශේෂයෙන්ම මේ සංචාරකයන් ආකර්ෂණය කිරීම සඳහා අපි තාම කිසිම වැඩපිළක් ආරම්භ කරලා නැහැ. මා පසුගිය කාලෙ දැක්කා මේ කැබිනට් අනුමැතියක් ලබා දී තිබුණා. මෙහි පැමිණෙන මේ සංචාරකයන්ට වීසා දැන් දීර්ඝ කරලා තියෙනවා. ඒක හොඳ වැඩපිළිවෙලක්. නමුත් අද අපි දන්නවා අද බොහෝ රටවල යුරෝප වගේ රටවල දැන් මේ රටට තිබිච්ච තහංචිය දැන් ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම එය එනිසා මේ සංචාරක සම්බන්ධ සංචාරක කාර්ය සම්බන්ධ විශේෂ ආදිනු කරන ලිස්ට්‍රමින් මම බොහෝ දේවල් මේ කතා කරන්න ආවේ මේ සම්බන්ධව කතා කරන්න බැරි නිසා මේක හංසත් ගත කරන නිසා මම ශිෂ්ට විල්ලිමක් කරන බොහොම ස්තුතියි
ස්තුති ගරු මන්ත්‍රීතුමා ගරු ඩබ්ලිව් වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 6ක කාලයක් තිබෙනවා
ගරු මන්ත්‍රීතුමා විනාඩි 10යි කියලා
තිබුණා තියෙන කාලේ අපිට
විනාඩි ගරු මන්ත්‍රීතුමනි ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අතුරු අයවැයේ කතාවේ මම මුලුවේ අයවැය කතාව ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නියෝජනය කරන දිස්ත්‍රික්කයට අදාළ මේ අයවැය ලේඛනය තුළ තිබෙන ඉදිරිපත් කරලා තියෙන යෝජනා සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මුලින්ම කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් විදිහට අම්පාර දිස්ත්‍රික්කය මේ අයවැය ලේඛනයේ සඳහන් කරලා තියෙනවා ගොවියන්ට හෙක්ටයාර් 2කට අඩු ඒ වගේම පොහොර නොමැතිකමෙන් වගාව ඇත්තැරීම නිසා වගා පාළු වෙච්ච ගොවියන්ට සහන සලසන්නේ ණය කපා හරිනවා කියලා. ඒකෙදි මූලික විදියට සඳහන් කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි ඒ රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය විදියට තමයි කපා හරින බලාපොරොත්තු වෙනවා කියලා තියෙන්නේ. අපි දන්නවා පහුගිය කාලය තුල ඇතිවෙච්ච කෘෂිකර්මාන්තය තුල කඩාවැටීම තුල සමහර ගොවියෝ තමන්ගේ වගාව ඇත්තැරියා. සමහර ගොවියෝ රාජ්‍ය බැංකුවලින් ණය ගත්තා. සමහර අය පුජ්‍යලික බැංකුවලින් ණය ගත්තා. සමහර ගොවියෝ තමන්ගේ කනකර උකස් කරලා තමන්ගේ වගා කටයුතු කරන්න පෙළඹුණා. ඉතින් මම හිතනවා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා මේ විදියට ගරු ජනාධිපතිතුමා මේ අසීරු මොහොතේ මේ ගොවියෝ වෙනුවෙන් මේ කැපකිරීම කිරීම සම්බන්ධයෙන් නමුත් මම ඉල්ලීමක් කරනවා. සමහර ගොවියෝ රාජ්‍ය බැංකුනේ පුජ්‍යලික බැංකුවලින් වගේම තමන් ළඟ තිබුණු රත්තරන් බඩු ටික උකස් කරලා සල්ලි අරන් වගා කටයුතු කරලා තියෙනවා. එහෙනම් අපි මේ වෙලාවේ අපි බැලිය යුත්තේ සමස්ත ගොවියෝ දිහාම බලනවා නම් ඒ හෙක්ටයාර් 2කට අඩුවෙන් වී ගොවිතැන කරපු සියලුම ගොවියන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්න මේක සංශෝධනය කරන්න පුළුවන් නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේක ඉතාම හොඳ යෝජනාවක් තිබුණා. කෘෂිකර්මාන්තයට අපිට ඇත්තට මූලික විදියටම ගරු මන්ත්‍රීතුමනි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඩොලර්. හැබැයි මම දැක්කා 2020 අවුරුද්දේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවම අපේ රටට එළවලු පළතුරු ගේන්න විතරක් කෝටි 18000කට වඩා වියදම් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ රටේ විශාල ඩොලර් ප්‍රමාණයක් අපේ රටෙන් එළියට යනවා. අපේ රටේ ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් දේවල් ගැනත් ඉතිහාසයේ පැවතිච්ච හැම ආණ්ඩුවක්ම ඉතා හොඳින් අධීක්ෂණය කරලා වැඩ කටයුතු කරා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවේ හොඳ යෝජනාවක් තරණය රැකියා විරහිතව දැන් අද අරගල කරන සමහර තරුණයට යමක් කරන්න දෙයක් නැති ඉඳ අරගල කරන්න. ඒ තරුණව මෙතෙන්ට ගේන එක හොඳයි. හැබැයි මගේ යෝජනාව තමයි අපි මේ ගොවිතැන් කරන්න කිව්වට ඒ තරුණයට අපි ඉඩම් දෙන්න ඕන. ඉඩම් දුන්නට වැඩක් නැහැ. ඒ තරුණගේ ඇතේ සල්ලි නැහැ වගාවක් කරගන්න. එහෙනම් අපි බැංකු ණයක් දෙන්න ඕන. අපි මේ වගාව රක්ෂණයක් කරලා දෙන්න ඕන. පළවෙනි පාරම වගාව විනාශ වුණොත් තරුණයට වහබොන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ රැයට වෙළඳපොළ හදලා දෙන්න ඕන. ඒක නිසා මම හිතනවා මේ වෙලාවේ තරුණයෝ වෙනුවෙන් මේ දේවල් කරන්න පුළුවන් නම් ගොඩාක් තරුණයෝ තමන් කාටවත් යටත් නොවී කාටවත් අතපොවන්න නැතුව තමන්ගේ උත්සාහයෙන් ගොවිතැන් කරලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔවුන්ට ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න කියන යෝජනාව. ඒ වගේම බීජ නිෂ්පාදනය. අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ බීජ ගොවිපළවල් තියෙනවා. හැබැයි අද විදේශ රටවලින් තමයි අපේ රට අනන්ත බීජ ගෙන්නන්නේ. එක උදාහරණයක් ගන්න ගිය අවුරුද්දේ රුපියල් 8000කට තිබුණු කිලෝ 5 බඩඉරුඟ බීජයට පැකට් එක අද රුපියල් 20000යි. අපේ රටේ විශාල මුදලක් ඩොලර් විදියට එළියට යන්නේ මේවා නිසා. ඒක නිසා
ගරු මන්ත්‍රීතුමා තවත් විනාඩි 2ක් කාලයක්
ගරු මේ මම යෝජනා කරන්නේ අපේ රටේ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ ඒ වගේම රජයේ සහ ඒ වගේම මහවැලියට අදාළ බීජ මධ්‍යස්ථාන ටික අපි ආරම්භ කරලා බීජ නිෂ්පාදන මධ්‍යස්ථාන ටික ආරම්භ කරලා අපේ රට විදේශ විනිමය අහිමි වෙන එක ආරක්ෂා කරගෙන දේශීය බීජ නැවත අපි අතකල යුතුයි. රසායන පොහොර වලට හුරු වෙච්ච පොහොර දාලා බීජ අටේ දාන තත්ත්වේ පත් කරලා තියෙන මේ රටේ කෘෂිකර්මාන්තය වෙනස් කරන්න මේක අවස්ථාවක් කරගන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය මම නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ තියෙන එකම දිස්ත්‍රික්කයේ සංචාරකවන්ට එකවර දර්ශනීය මුහුදු වෙරළක් බලන්න පුළුවන්, සර්පින් ක්‍රීඩාව කරන්න පුළුවන්, ඒ වගේම වන උද්‍යාන වලට යන්න පුළුවන්, ඒ වගේම ඓතිහාසික පුරාවස්තු තියෙන තැන් බලන්න පුළුවන් එකම දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ. හැබැයි අවාසනාවට අරුගම්බේ වගේ රජගල වගේ මහය උණුවතුරුලින් වගේ මේවා වැඩි දියුණු කරන්න කිසිම ආණ්ඩුවක් වැඩ කරලා නැහැ. නමුත් මේ වෙලාවේ සංචාරකෝ විශාල ප්‍රමාණයක් ගෙනල්ලා ඔවුන්ගේ අතේ තියෙන මුදල් වියදම් කරන්න අවශ්‍ය වටපිටාව ඒ තැන්වල අපි හැදුවොත් සංචාරක ව්‍යාපාරය වැඩි කරලා අපේ රට අවශ්‍ය ඩොලර් ටික අපිට හොයා ගන්න පුළුවන්. ඒක නිසා තව එකක් තිබුණා විශ්‍රාම වැටුප 65 60 කරලා තිබුණා. හැබැයි මං ඉල්ලීමක් කරනවා රාජ්‍යාංශයේ ඒකෙන් තරුවන්ට රැකියා අවස්ථා ලැබෙයි. ඒ වගේම උසස් වීම් ලබා ගන්න ඉන්නට ඒ අවස්ථා ලැබෙයි. හැබැයි සමහර දේවල් දිනා ගරු මන්ත්‍රීතුමනි විශ්‍රාම යනකොට අපේ රටේ තාම මේකට ප්‍රතිපත්තියක් හදලා නැහැ. විශ්‍රාම ගියාම තමයි ෆයිල් එක හදන්නේ. හැබැයි මාස 5ක් 6ක් යනවා විශ්‍රාම වැටුප ගන්න. එතකන් එක රුපියලක් ඔහුට ලැබෙන්නේ නැහැ. කොහොමද එයා ජීවත් වෙන්නේ? හැබැයි අපි හදන්න ඕනේ විශ්‍රාම යන නිලධාරියාට මාස 2 3ක් තියලා ඒ ෆයිල් එක හදලා දීලා විශ්‍රාම යන දවසටම Tamanට අවශ්‍ය විශ්‍රාම වැටුප ලැබෙන්න. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් විශ්‍රාම වැටුප ලැබෙනතුරු ඒ පඩියෙන් හතරෙන් එකක්වත් ඒ විශ්‍රාම යන අයට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. අවසාන විදියට මට කියන්න තියෙන ගරු මන්ත්‍රීතුමනි, උදේ විපක්ෂ නායකතුමත් කිව්වා හැලිය රත්න වතුර ටික රත්නකම් කකුලෝ නටනවා එහෙම කියලා. ඔව් මටත් තරුණයෙක් විතර මේ පාර්ලිමේන්තුව බැලුවම පේනවා ඔක්කොම කකුලෝ වගේ. දැන් රත්නකම් නටනවා. මේ පැත්තෙන් ඒ පැත්තට බහිනවා. ඒ පැත්තෙන් මේ පැත්තට බහිනවා. රටේ මිනිස්සු අරගල කරනවා. හැබැයි ඒ අරගලයට උත්තර දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. හැමෝම තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න මේ ආණ්ඩුව පෙරලන්න ඊළඟ පාර ආණ්ඩුව ගන්නේ කොහොමද කියලා කටයුතු කරනවා මිසක් රටේ මිනිස්සු ඉල්ලන දේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේ නැති එක ගැන මට කනගාටුවක් තියෙනවා. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා අවසාන විදියට ගරු මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා. ඔව් දැන් රට වැඩිලා තියෙන්නේ. අපි හැමෝම එකතුලා මේ රට ගොඩගමු. මම ඒකින්ද යෝජනා කරා මේ පක්ෂ විපක්ෂ හැමෝටම දැන් එකතු වෙමු. අපි පස්සේ දේශපාලනය කරමු. දේශපාලනය කරන්න අපේ අනාගත පරපුර රටක් තියමු. එහෙම නැතුනොත් අපිට රටක් නැතුනොත් දේශපාලනය කරන්න බෑ. ජනාධිපතිතුමා ඒක නිසා මේ ඉල්ලීම කරේ. ඒකට එකතු වෙලා අපි අනාගතයේ මේ රට ගොඩගන්න ජාතික ප්‍රතිපත්තියක් හදමු. අඩුම අවුරුදු 25කට අධ්‍යාපනය කොහොමද අපි ගොඩනගන්න ඕන? කෘෂිකර්මාන්තය ගොඩනගන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරය ගොඩනගන්නේ කොහොමද? ආණ්ඩු මාරු වෙනකොට පාට මාරු වෙනකොට මේවා මාරු කරන්නේ නැතුව ජාතික ප්‍රතිපත්තියක් හදලා ජනාධිපතිතුමාගේ මේ වැඩේට සහයෝගය දෙන්න එකතු වෙන්නයි කියන ආරාධනාව
Vasudeva Nanakara for giving the good news that American ambassador is contemplating of Sri Lanka giving the North and East the right of self-determination. This is something that we have been asking for the last 73 years. And thank you very much, Honorable Member. The present Appropriation Amendment Bill is presented in to Parliament as an amendment to the Appropriation Act number 30 of 2021. According to the new amendment for the year 2022, under which government expenditure has been revised, it shows a massive increase in recurrent expenditure for public administration as opposed to the allocation under the previous budget of 2022. Government should have reduced expenditure at a time of severe economic crisis that we undergo presently, rather than raising it further while the public suffers from high inflation rates. If benefits were to be given to the penurious needy, some other expenditure should have been cut down, because inflation would not come down as the central bank was continuing to print money to meet expenses. A fortnight ago, it printed 30 billion, according to reports. Unless the government cuts down expenditure, including capital expenditure, we would not be able to reduce the inflation rates and stabilize the economy. Of course, reasons have been given for the increase in expenditure, but increase in expenditure would further increase the inflation rates. In addition to public administration, a notable increase can be observed in the expenditure assigned for the President for defense, education and health. The defense allocation has been increased and a sum of rupees 212,808 million has been allocated to the Ministry of Public Security. A sum of only 138,560 million has been allocated for agriculture in contrast. Such are the priorities. It appears we are not going to tarnish our reputation as the 14th largest army in the world. Why does our small country need such a large army? Generally, a country would focus on the process of disarmament, demobilization and reintegration, DDR, after a war. These are essential to restore sustainable peace in post-war scenario. We should have reduced our army personnel as soon as the war was over, or at least a few years later. We have today 331,000 army personnel officially, as opposed to Britain's 90,000. This number is to be further reduced by Britain soon. The DDR is one of the significant aspects of the process of post-war peace building. Disarmament, demobilization, and reintegration is a process that contributes to security and stability in a post-war recovery context by removing weapons from the hands of the combatants, taking the combatants out of military structures, and helping them to integrate socially and economically into society by finding civilian livelihoods for them. But those who fought the war are still in our armed forces. Some of them are still working in the combat areas. It is high time that they are taken out of the north and east and reintegrated into civil society. In most of the cases world over, this process had been implemented with the assistance of foreign governments and international or regional institutions. However, the circumstances under which the government of Sri Lanka happened to take over the sole responsibility for implementing the DDR process have raised serious concerns both at the local and international level. The findings of a recent study show that DDR process was not only implemented in a broad manner in the Sri Lankan context, but only served as a continuation of the military victory over the LTTE. In particular, not much attention was paid to disarming and demobilizing the armed groups. And the so-called DDR process took place in Sri Lanka without international assistance and supervision. One would think that the Sri Lankan powers that be had a purpose in keeping out international assistance and supervision. I would surmise it is to keep the North and East under the military boot. This coupled together with the expenditure for the armed forces in the amendment bill show that there has not been any changes in the psyche of the powers that be in Sri Lanka even after the Aragalaya. Thoughts of singular hegemony still reigns heavily in their minds. All the talk about an all-party government becomes a mockery in the light of such continuous military spending. Therefore, the clarion call to unity is an empty shell. The government under the present president wants to continue to spend large amounts of money to maintain our 14th largest army in the world. It has no intention of forging any form of reconciliation with the minorities. And whom is the government expecting a war with? Against India? Against China? Against America? Or even against Maldives Islands? No. They expect an attack from us, poor Tamils of the North and East, because the government believes that the Tamil people will not continue to endure against the Sri Lankan state's continued oppression and genocide. That is why the Sri Lankan government preferred to conduct the so-called DDR process without international assistance and supervision. They want the presence of the military permanently in the north and east. Sri Lanka's economic crisis is due to many factors. One major factor was the war and the money that Sri Lanka borrowed to buy destructive weapons. Another is the massive corruption among government and defense department officials. A further major reason for the crisis was the ethnic cleansing that forced most of the Tamils to quit small businesses.
Honorable Minister, you have another 2 minutes.
Jobs.
You are having your last 2 minutes.
Manufacturing trades, exportation and training, impeding Sri Lanka's economic development, managerial efficiency and productivity. The state, by its short-sighted racial policies, sabotaged itself. Earlier, the racial discrimination against the Tamils forced many of them to leave Sri Lanka. They are the Tamils who are now offering to pull the chestnuts out of the fire for Sri Lanka if the political problems of the Sri Lankan Tamils are solved. All of the erstwhile racist activities led Sri Lanka to this economic crisis. It did not happen overnight. It started with the ethnic riots of 1958. Israeli Professor Oren Yiftachel has said ethnocratic countries often experience ethnic tensions which cause instability. Therefore, as long as Sri Lanka remains an ethnocratic country, there will continue to be instability. This will never lead to a sustainable peace and economic prosperity as expected by His Excellency. The fact that you have increased defense spending to keep the army in the north and east and to establish massive military infrastructures and settlements to continue oppressing the Tamil people shows the instability that will continue in the future. After 13 years since the end of the war, why is the military being allowed to occupy our people's lands and buildings, our forests and shores? The existing problems that the Tamils face, which were brought to the notice of the President, are conveniently forgotten in the speech. We feel, though the President had positively responded to our queries regarding the day-to-day problems the Tamils face, apart from the need to solve the political problems of the Tamils, he prefers to remain silent in Parliament regarding our problems, lest he disturbs the hornet's nest. I'm reminded of Robert Walpole, who was Prime Minister of England in 1715 or thereabout, whose policy was let sleeping dogs lie. Maybe because our Tamil youths in recent times have not resorted to Aragalias in their areas, he believes we are but sleeping canines, best left to be unsaid and unreferred to. But I'm sure this time Geneva would reiterate its stand very quite positively. I like to remind the contents of my request letter to which His Excellency responded positively. His Excellency promised to release all Tamil political prisoners. Nothing has come out of that promise. It is said that there is a move to release some persons taken into custody on suspicion after 2019, just in time for the Geneva deliberations. None are going to be fooled by such gimmicks if they are true. If the case of the Tamil political prisoners, some of them languishing in jails for over a quarter of a century, is not going to be considered in a humanitarian manner, considering the long period of incarceration and the type of diseases that have been contracted by some of them, I'm wondering if any Tamil parliamentarian could be ethically and morally be called upon to join in an all-party government. Many of these prisoners have been found guilty solely on their confessions made to police officers under the PTA. Such confessions to police officers cannot be accepted as evidence under our regular criminal law. That was why I had asked for the release of the Tamil political prisoners for the scrapping of the draconian PTA from our statute books. Instead, it is being now used against Aragalia leaders. These leaders would soon be called terrorists. Just give me half a minute, sir. Any attempt to bring in diverse political viewpoints together under one umbrella must be preceded by genuine acts of goodwill towards those holding such viewpoints. It is useless saying, join us and I will give you a free hand to express your views. The moment a Tamil parliamentarian joins the government, he would lose his freedom of speech. Majority in the governing party will rule the roost. I hope the Tamils whose names have been included in a ministerial list recently would wait till the Geneva deliberations are over before taking office. I have no objections to attending a meeting of party leaders friendly towards this government to put forward the viewpoints of the Tamils. But finally, my request to the donor countries and the IMF is that in this difficult situation for Sri Lanka, you should definitely help to save the people of Sri Lanka from starvation. But please see that you do your assistance in such a way that your assistance is not used to suppress the rights of the Tamil people and be used for defense expenditure. Thank you. Thank you, sir.
Thank you, Honorable Minister. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා මුදොන වැඩි 6ක කාලයක් තිබෙනවා ඕඩ ප්ලීස් ගරු වසන්ත යම බණ්ඩාර මන්ත්‍රීතුමා ආසන නඩුව දෙත
කතා කරගෙන යන්න
ගරු වසන නඩුව මන්ත්‍රීතුමනි මට විනාඩි 10ක කාලයක් තමයි වෙන් කරලා තිබුණේ කරුණාකරලා ඒ වෙලාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ මම ගරු කරන අපේ උගත් බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ අපේ වාසුදේව නානායක්කාර මැතිතුමා මේ සභාවට මං හිතන්නේ කාරණයක් ඉදිරිපත් කරා මේ උතුරේ වෙනම රාජ්‍යයක් හදන්න ඕනේ කියන කාරණය. ඒකට ස්තුති කරා විග්නේශ්වරන් මං හිතන්නේ ඥාති දෙදෙනෙක් මස්සිනාල දෙන්නා. නමුත් හුඟ දෙනෙක් එහෙම සිහින මවනවා. නමුත් අපි මේ රටේ ඒකීය රටක් හැටියට ඒකීය ලංකාවක් හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ බෙදුණු රටක් ප්‍රාර්ථනා කරපුවායි හිටියා ඒ බෙදුම්වාදයේ පරාජයට පත්කරනද මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒ ආණ්ඩුව කටයුතු කළා ඒ නිසා නැවත බෙදුම්වාදයට තුඩු දෙන බෙදුම්වාදය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ජිනීවා සමුළුවල කතා කරලා නැවත වතාවක් මේ රටේ අරුබුදයක් නිර්මාණය කරන්න කටයුතු කරන්න එපා කියන ඉල්ලීම අපි මේ සභාවේදී කරන්න කැමතියි. විශේෂයෙන්ම අප රට තුළ ආර්ථික අරුබුදයක් පැන නැගිලා තියෙන වෙලාවක මේ ඉතා අපහසු වෙලාවේ මේ අතුරු අයවැයක් ගේන්න සිද්ධ වුණෙත් මේ ආර්ථික අරුබුදය නිසා. මොකද අපි මුලින් සම්මත කරපු මේ පාර්ලිමේන්තුව අනුමත කරපු විසර්ජන පනත් කෙටුම්පත විසර්ජන පනතට සංශෝධනයක් හැටියට මේ අතුරු අය අද ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා ඉතාම සැලසුම් සහගතව මේ ඉදිරි මාස 4 කාලය තුල මේ ආර්ථික අර්බුදයක් එක්ක කොහොම කොයි ආකාරයෙන්ද රටේ කළමනාකරණය ඇති කරගෙන යා යුත්තේ කියන කාරණය තමයි මේ තුලින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි දැක්කා සමහර විපක්ෂයේ මන්ත්‍රීතුමාලා කතා කරද්දි වාර්ෂික අයවැයක් අලුත් විසර්ජන පනත් කෙටුම් පතක් ගෙනාපු ආවා වගේ යම් යම් අදහස් සුදහස් ප්‍රකාශ කරනවා. අර කණ්ඩායමට ගැන ලියවිලා නැහැ, මේ කණ්ඩායම ගැන ලියවිලා නැහැ, මේ කණ්ඩායම ගැන ලියලා නැහැ, මේකට සහන් ලැබිලා නැහැ කියලා. එහෙම මේ මාස හතර තුල මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙද්දි එහෙම සදහන් කර කර ඒ වගේ සෝබන අයවැයක් ඉදිරිපත් කරන්න මුදල් ඇමතුමා හැටියට ජනාධිපතිතුමා හැටියට අද කටයුතු කළා නැහැ. මේ ඇත්ත යථාර්ථයත් එක්ක තමයි මේ අතුරු අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම මම අපේ ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කුරුණෑගල නගරයේ කේන්ද්‍ර කරගෙන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න, ඒකේ ශාඛාවක් ආරම්භ කරන්න එතුමා තීරණය කිරීම පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජනතාව වෙනුවෙන්. ඒ වගේම මම එතුමගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරද්දී එතුමා විශේෂයෙන්ම ආරම්භ කරපු බිංගිරිය ආයෝජන කලාපයේ වැඩ කටයුතු යම් ප්‍රමාණයකට අඩපණ වෙලා තිබෙන්නේ. ඒ වැඩ කටයුතු නැවත විධිමත්ව ආරම්භ කරලා ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය නායකත්වය ලබා දෙන්න කියලා. ඒ වගේම අද අපි මේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී අපිට තියෙන සම්පත් නිසි ආකාරයෙන් කළමනාකරණය කරලා නැහැ. අපේ තියෙන මානව සම්පතින් අපිට විදේශ මුදල් විශාල වශයෙන් උපයන්න පුළුවන්. අපි ඒ ශේෂ්ත්‍ර වලට අත තියලා නැහැ. අපි ඒ ශේෂ්ත්‍ර පිළිබඳව කතා කරලා නැහැ. අද විශේෂයෙන්ම IT ශේෂ්ත්‍රයේ මුල් අසනාට උඩ මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳව අපේ තරුණ දරුවන් ඒවට යොමු කිරීම තුළින් ඔවුන් පුහුණු කිරීම තුළින් අපට අනිවාර්යයෙන්ම කෙටි කාලයක් ඇතුළත බිලියන 10ක ආයෝජනයක්, එහෙම නැත්නම් බිලියන 10ක විදේශ විනිමය මුදලක් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා සහ ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගෙන් ඒකට හොඳම කේන්ද්‍රස්ථානයක් තමයි කුරුණෑගල. මොකද නගර කීපයක් සම්බන්ධ වෙන විශාල පිරිසකට දරුවන්ට එන්න පුළුවන් ස්ථානයක් හැටියට කුරුණෑගල කේන්ද්‍ර කරගෙන IT zone එකක්, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ කලාපයක් ආරම්භ කරලා විශේෂයෙන්ම විදේශ විනිමය අපේ රටට ගෙනෙන්න පුළුවන් මට්ටමේ දක්ෂින් බිහි කරන වැඩපිළිවෙලකට අපි අවධානය යොමු කරමු කියන එක ගෞරවයෙන් මේලායිදී මතක් කරන්න කැමතියි. අද අපි එක පැත්තකින් සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයන් ගණනාවක් අමාරුවෙන් කළමනාකරණය කරගෙන යන වෙලාවේ අපට අද ජාත්‍යන්තර මුල්‍ය
අනුමුදලේ
සහයෝගයේ හිමිවීම තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ වගේම මුදල් අමාත්‍යතුමා ඒ වෙලාවේ අලි සබ්‍රිමත්තුමා හිටියේ, ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ මේ ආරම්භ කළේ, ඒ වෙනුවෙන් කටයුතු කරපු කැප වුණ සහ කැප වෙන ඒ සියලුම දෙනාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකොට අපිට බිලියන 2.9ක විස්තීරණ ණය ලබා දීම සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. අපි ඔබතුමා විශේෂයෙන්ම දන්නවා ගෙවුම් ශේෂය ඍණ අගයක් තියෙන රටවල් වලට මේ විස්තීරණ ණය පහසුකම් ලබා දෙන්න ජාත්‍යන්තර මුල් අරමුදෙන් ලබා දෙන ණය ක්‍රමයක්. ඒ නිසා අපේ ගෙවුම් ශේෂයේ අද ඍණ අගයක තියෙන වෙලාවේ මේ ජාත්‍යන්තර මුල් අරමුදලේ මේ සහයෝගය ලැබීම අපි විශේෂයෙන්ම අගය කරනවා. වගේම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන්න. මොකද ඔවුන් මේක ලබා දුන්නා අහක බලාගෙන ඉන්නේ නැහැ. ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා, කාල රාමුවක් ඇතුළත තමයි මේ ක්‍රමානුකූලව මේ බිලියන 2.9 ණය මුදල ලබා දීලා, මේ විස්තීරණ ණය ක්‍රමය යටතේ ලබා දීලා ඔවුන් මේ පිළිබඳව පසුබිම් කරලා අපේ රට ආර්ථික වශයෙන් ඉස්සරහට ගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තමයි IMF මේ වෙලාවේ අපට ඒ සහයෝගය ලබා දෙන්නේ. අපි ඒ පිළිබඳව අගය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක මේ වගේ මට කාලේ නැති හින්දා මම සම්පූර්ණ කතාව කරන්න හම්බෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක මේ රටේ ජනතාව අද දුක් විඳිනවා. ඒ දුක් විඳින ජනතාව පොදු ජන පෙරමුණේ අය විතරක් නෙමෙයි, ඒ දුක් විඳින ජනතාව සමග ජන බලවේගයේ අය විතරක් නෙමෙයි, ඒ දුක් විඳින ජනතාව එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙමෙයි, අපේ රටේ සමස්ත ජනතාව හැම තරාතිරමකම කණ්ඩායම් අද ඒ මට්ටමින් පීඩාවට පත් වෙලා ඉන්නවා. ගැබිනි මාතාව ගත්තත්, කුඩා දරුවා ගත්තත්, පාසල් දරුවා ගත්තත්, විශ්වවිද්‍යාල දරුවා ගත්තත්, එතනින් එහාට ගත්තාම හැම ශේෂ්ත්‍රවලම නියෙල්ලා ඉන්න අය පීඩනයකට පත් වෙලා තියෙනවා. නම් දේශපාලඥයෝ හැටියට අපේ වක්කීම මොකද්ද?
රට මේ පෞගිය කාලවල වල රට පාලනය කරපු ඇමතිකම් දරපු දැන් එහා පැත්තේ ජේෂ්ඨ ඇමතිවරේ කතා කරා. එතුම 70 පාර්ලිමේන්තුවට ආවේ හැම ආණ්ඩුවකම කැබිනට් ඇමතිකම් දරලා තිබෙනවා සෑහෙන කාලයක්. ඉතින් ඒ නිසා අපි කනගාටු වෙනවා. ඒ නිසා දැන්වත් අපිට ඕන කෙනෙකුට ඊළඟ ආණ්ඩුව ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඕන කෙනෙකුට
පාර්ලිමේන්තුවේ අවසන් කරන්න.
හැබැයි මේ සියල්ල කරන්න අපිට රටක් සහ ජනතාවක් ඉන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් රෝඩ් මැප් එකක් ආර්ථිකයට මාර්ග සිතියම සකස් කරලා අපි පක්ෂභේදකින් තොරව ඒක අනුමත කරලා කොයි ආණ්ඩුව ආවත් ඒ ආර්ථික මාර්ග සිතියම වෙනස් වෙන්නේ නැති ආකාරයේ වැඩපිළිවෙලකට අපි සියලු දෙනාම අවංකව කැපවීම කියලා ඉල්ලා සිටින්න මානෙහෙ දෙනවා.
ස්තුතියි. ගරු සුදිත් සංජේ පෙරේරා මෙතුමා බුදුමාන විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
ගරු මුලාසන සභාපතිතුමනි 2022 අතුරු අයවැය සංශෝධිත අයවැය සම්බන්ධව අදහස් දක්වන අවස්ථාව සාදීන් පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිට මතකයි 2022 වසරේ විශේෂයෙන්ම පසුගිය වසරේ මේ කාල සීමාව තුළදීත් මේ වගේම අයවැයක් ඉදිරිපත් කරන්න කටයුතු කෙරුවා. නමුත් අපි දන්නා ඒ අයවැය දිහා බලනකොට මම හිතන්නේ මේ ලංකා ඉතිහාසයේ ඉදිරිපත් කරපු අසාර්ථකම අයවැය කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ඊට පස්සේ තමයි ගරු වර්තමාන ජනාධිපති තුමාට මේ අතුරු අයවැය සම්බන්ධ කරගන්න අවස්ථාව සැලසුනේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම මේකට හේතුව මොකද්ද කියලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම ගරු සභාපතිතුමනි පසුගිය රජයේ විශේෂයෙන්ම ජනාධිපතිතුමත් ওই වර්තමාන ආණ්ඩුවේ ඉන්න උදවියත් කතා කරපු එහෙම නැත්නම් ක්‍රියා කරපු ආකාරයෙන් තමයි මේ රට මේ වගේ ප්‍රපාතයට පත් උනේ. විශේෂයෙන්ම අපි දන්නවා ගරු සභාපතිතුමනි මේ රටේ ජනතාවට දුක් විඳින්න සිද්ධ වුණේ තමුන්නාසලාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. අද මම හිතන්නේ මේ වර්තමාන ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ විශේෂයෙන් මේ පසුගිය කාලේ මැති අමතිකම් දරපු උදවිය හැම කෙනාම කතා කරලා කියන්නේ රට හදන්න අපිට එකතු වෙන්නයි කියලා. නමුත් ඒ අවස්ථානුකූලව අපේ ඉන්න මැති අමතුරුත් අපි හැම කෙනාම කතා කරුවා මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා. මේක ක්‍රියාත්මක කරුවොත් මේ රටේ මේ තත්ත්වය උදා වෙනවයි කියලා තමයි අපි හැමදෙනාම කතා කරුවේ. අපි දන්නා විශේෂයෙන්ම අපේ ආර්ථික විශේෂඥ වන විශේෂ අපේ හර්ෂද සිල්ලා මැතිතුමාලා එහෙම කතා කරුවා එදා අජිත් නිවාඩ් කබ්‍රාල්ලා කතා කරනකොට මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපයි කියලා. නමුත් ඒ අවස්ථානුකූලව මම දන්නා තරමින් මේ හැම කෙනාම එදා මේ අපේ ආර්ථික ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරනවා මේක තමයි හොඳම ආර්ථික ප්‍රතිපත්තිය කියලා තමයි එදා සභාපතිතුමනි මේ මැති අමතර කතා කරුවේ. ඒ වගේම අපි හිටපු ජනාධිපතිතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව විශේෂයෙන්ම රසායනික පොහොර තහනම් කරන්න තීන්දුව කරනකොට අපේ පැත්තෙන් අපි කිව්වා මේක කරන්න එපා. මේක එකපාර කරන්න පුළුවන් කමක් නෙමෙයි ලෝකෙ කොහෙවත්. මේක එකපාරට ක්‍රියාත්මක කරලා රටක් දියුණුුනේ නැහැ, කෘෂිකර්මයක් දියුණුුනේ නැහැ කියන එක තමයි අපි එදා ප්‍රකාශ කිරීමේ ගල් සභාපතිතුමනි. නමුත් ඒ අවස්ථාවලු අපිට මතකයි ඒවකට කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ පැතුම ඇවිල්ලා මෙතන පුන පුනා කතා කරලා ඒ වගේම එතුමා ප්‍රකාශ කරුවේ මේක තමයි ඉතාම හොඳ ක්‍රමය. මේ ක්‍රමයට ගියොත් තමයි අපේ කෘෂිකර්මය දියුණු වෙන්නේ. ඒ වගේම කාබනික පොහොරත් එක්ක අපිට හොඳ එළවලු අස්වැන්නක් එහෙම නැත්නම් වී අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි එදා තමුන්නාසලා පුන පුනා ප්‍රකාශ කරුවේ. නමුත් දැන් අද අපේ රටේ ජනතාවට ඒක අත්විඳින්න එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵල අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි කියන්න ඕනේ. ඒ නිසා තමයි අපි දන්නවා විශේෂයෙන් මේ වැඩි ආර්ථික ප්‍රතිපත්තිය ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගත්ත තීන්දුව ඒ වගේම වැඩි කර්මාන්තය සම්බන්ධව ගත්ත තීන්දුව తీරන නිසා තමයි ගරු සභාපතිතුමනි මේ රටේ ජනතාව අද දුක් විඳින්නේ. ඉතින් මට කෘතවශයෙන් ඉතාමත් සතුටුයි මේ ප්‍රමාද වෙලා හරි දැන් වර්තමාන ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ විශේෂයෙන් මේ නැති අමතර ටික කතා කරනකොට දැන් යම් තා දුරට මේ හරි තේරුම් ගන්න තියෙනවා. මේ අපි ක්‍රියාත්මක කරපු වැඩි ප්‍රතිපත්ති නිසා තමයි මේ රට මේ වගේ ප්‍රපාතයකට එහෙම නැත්නම් මේ වගේ ආඝාතයකට ගියේ කියලා. ඉතින් මට මතකයි දැන් උගදෙනෙක් කතා කරනවා විශේෂයෙන් පාඩු ලබන ආයතන ගැන, ඒ වගේ විදුලි බල මණ්ඩලය ගැන, ශ්‍රී ලංකා නයාලයින්ස් ගැන, ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය ගැන, ඒ වගේම අපේ වරාය අධිකාරිය ගැන මේ හැම එකක්ම ගැන කතා කරලා අද කියනවා මේවා අනිවාර්යෙන් පෞද්ගලිකීකරණය කරන්න ඕනේ කියලා. ඉතින් මම අත් වශයෙන්ම ඉතාමත් සතුටු වෙනවා තමුන්නසල ප්‍රමාද වෙලා හරි කමක් නැහැ මේ தත්ත්වය අවබෝධ කරගැනීම ගැන. විශේෂයෙන්ම අපිට මතකයි 1956 මේවා ජනසතු කරනකොට, උදාහරණයක් ඇට වරාය ජනසතු කරනකොට, 1960 දී කණිතසේ සංස්ථාව ජනසතු කරනකොට, ඒ වගේම අනිකුත් ආයතන ජනසතු කරනකොට විශේෂයෙන් මේවකට හිටපු සිරිමාව බණ්ඩාරනායක මැතිලිගේ ආණ්ඩුව කාලේ මේ හිටපු මැති අමතර මම හිතන්නේ මේ කාලේ හිටපු අය මේවා බොහෝ මුදම් මැනුවා. අපේ රටේ තියෙන මේ විදේශිකයන් සතු සම්පත්තික අපේ රටට අයිති වෙන අවස්ථාවක් උදා වෙනවා කියලා තමයි එදා මේ අය කතා කරුවේ.
නව එක විනාඩියේ තියෙන ධර්මන්තුමා.
ඔව් දැන් කතා කරනකොට දැන් හොඳයි මේ අවබෝධ වුණා. අවුරුදු ගාණක් ගියාට පස්සේ අවුරුදු 40 50ක් යන්න සිද්ධ වුණා මේ தත්ත්වය අවබෝධ කරන්න. එදා මේවා විදේශිකයන්ට තිබුණා නම් මේ සමාගම් වලට තිබුණා නම් කවදාකවත් මේ රටේ මේ වගේ ආර්ථික පරිහානියක් ඇති වෙන්නෙත් නැහැ, මේ වගේ ආර්ථික පීඩාවක් අපේ රටට ඇති වෙන්නෙත් නැහැ කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් කාල වේලාවක් නැති නිසා මම වැඩි කතා කරන්න ගරු කතා සභාපතිතුමනි, අත්‍යවශ්‍යම කිය යුතු කාරණාවක් තියෙනවා. අපි දන්නවා පසුගිය දවස්වල මම කිව්වා වගේ රසායනික පොර තහනම නිසා කෘෂිකර්ම පැත්ත විතරක් නෙමෙයි වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන්ම ආගාධයට පත් වුණා. ඒ වගේ වලපල්ලට ගියා. ඒකට හේතු වුණේ අපි දන්නවා තේවගාව එහෙම නැත්නම් අනිකුත් වගාවන් කිසිවක් රසායනික පොර නැතුව කරන්න බෑ කියන එක අපි කිව්වත් ඇහුවේ නෑ. දැන් මම හිතන්නේ දැන් යම් යම් දාත්වලට පොර ලැබෙන තත්ත්වයක් තියෙනවා ගරු සභාපතිතුමනි. නමුත් තේවගාවට විෂයාකාර අවශ්‍ය කරන පොර ටික ලබා ගන්න පුළුවන් කමක් ලැබිලා නෑ. ඒකට හේතු වෙලා තියෙන්නේ යූරියා පොර විතරක් ලබා දෙන්න අද තීරණය කරලා තියෙනවා. ඉතින් යූරියා පොර ගන්නකොට ගරු සභාපතිතුමනි රුපියල් 15,500ක් මුදලක් මේ ටොන් එක මීටියකට වැය වෙනවා. ඒක අපේ කුඩාවතු මේ හිමියන්ට එහෙම නැත්නම් තේවතු හිමියන්ට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටින්න කැමති වැවිලි කර්මාන්තයතුමා හිටියා නම් හොඳයි. එතුමාගෙන් අපි ඉල්ලා හිටින්න කැමති අඩුම ගානේ වාරික 3කින්වත් මේක ගෙවල් ගන්නට අවශ්‍ය කටයුතු සලසා දෙනවා නම් කුඩාතේ වස්සංගොන්තර අධිකාරිය හරහරි එහෙම නැත්නම් තේ කර්මාන්තශාලා හරහරි කමක් නැහැ. මේක ලබා දෙන්න කටයුතු කරනවා නම් ඉතාමත් වැදගත් කියලා මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ. තව පුංචි එක කාරණාවක් විශේෂයෙන්ම අපි දැක්ක පෞගී දවස්වල අපේ අග්‍ර ජනාධිපතිතුමා යෝජනා කරලා තිබුණා ආබාධියගේ මේ විදීමනා වැඩි කරන්න ඕනේ. ඒ වගේම සමුද්‍ර දීමනා වැඩි කරන්න ඕනේ.
කර්මන්තම අවසන් කරන්න ඔබතුමා ඉල්ලු විනාඩියක් ලැබුණා දැන්.
ගරු විතා වැඩගත් කාරණාවක් කරන සභාපතිතුමනි මේ ආබාධ දීමනාව ලබා ගන්න එක දැන් සමුද්‍ර බැංකුව වලට මට ආරංචි චක්‍රලේඛනයක් කියලා තියෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට සමුද්‍ර මේ ආබාධ දීමනාව ලබා ගන්න සමුද්‍ර කාර්යාලයට යන්න සමුද්‍ර බැංකුවට යන්න කියලා. ඉතින් අපි
දන්නවා
ගරු සභාපතිතුමනි මේක ගන්න ලොකු විදවත් දරාගෙන එන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයක් ඇති කරවන අර පෙර තිබුණු පරිදි ගම්බේ තියෙන තැපැල් කාර්යාලයෙන් මේ මුදල ගන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න කියලා අපි ඉල්ලා හිටින්නේ. ඒ සබුතුමාගේ ඉදීමත් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්තයි. මම වචනේ ස්වල්ප අවසන් කරනවා.
ගරු වීරසිංහ වීරසුමන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 2022 අතුරු අයවැය ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට මේ සභාවට ඉදිරිපත් කරන ලැබුවා. බුදුරජාණන් වහන්සේ ඔහු උන්වහන්සේ චතුරාර්ය සත්‍යය තුළ දුක ඇතිවීමට හේතු දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය තමයි චතුරාර්ය සත්‍ය විදියට සඳහන් කරේ. ඒ තුළ උන්වහන්සේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ මඟ අපට පෙන්වා දුන්නා. රණවීර වික්‍රමසිංහ මැතිතුමා ඔහුගේ මේ අතුරු අයවැයත් චතුරාර්ය සත්‍යයෙන් තමයි පටන් ගත්තේ. චතුරාර්ය සත්‍ය ආර්ථික අර්බුදය, ආර්ථික අර්බුදය ඇතිවීමට හේතු, ආර්ථික අර්බුදය විසඳීම සහ ආර්ථික අර්බුදය විසඳීමට තියෙන මාර්ගය චතුරාර්ය සත්‍යයෙන් පටන්ගෙන අවසන් කරේ ආජිතපර ලාහිලා බයිලකින් තමයි අවසන් කරේ. එතුමාගේ උදාහරණ බයිලකින් තමයි අවසන් කරේ. දැන් මේ කාරණා හතර තුල විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධ එතුමාගේ විග්‍රහය තුල ආර්ථික අර්බුදය ඇතිවීමට හේතු කියන කාරණාව පැහැදිලි කරනකොට ඒකේ ප්‍රධානම කාරණාව ගැන වචනයක්වත් සතහන් නොකරන්න එතුමා ප්‍රවේසම් වෙලා තියෙනවා. ප්‍රධාන කාරණාව තමයි අපි ගත්ත මේ ණය අර්බුදය සහ ඒ ණය පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් තුළ මතුවෙච්ච ප්‍රශ්න. එතුමාගේ කතාවේ කිසිදු තැනක සඳහන් කරේ නැහැ. අපිට මතකයි එතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙච්ච මොහොතේදී මේ සභාවේදී කතාවක් කරලා එතුමා කිව්වා මේ ණය ගැන මට කිසිදු අවබෝධයක් නැහැ, මම මේක මාසයක් තුල වාර්තාවක් දෙනවා කිව්වා. දැන් එතුමා අගමැති වෙලා දැන් මාස 3-4කට ආසන්න වෙනවා. ජනාධිපති වෙලත් මාසෙකමාරක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඊයේ කතාවේදී කිසිදු තැනක මේ ණය ගැන කාරණාව ගැන කතා නොකලාසේම අපි මේ අර්බුදය අල්ල ගන්න ඕන තැන අල්ල ගන්න තවමත් අසමත් වෙලා තියෙන බව තමයි ඒකේ පේන්න තියෙන්නේ. කර මූලාසනාරූඪ මන්ත්‍රීනි ඔබතුමා හොඳින් දන්නවා අපි මේ ණය උගුල හිර වෙලා තියෙන ආකාරය. අපි ඩොලර් බිලියන් 52-55ක් ප්‍රමාණයක් ඩොලර් ණයක් තියෙනවා. දැන් මේ ඩොලර් ණය ගැන විතරයි කතා කරන්නේ. අපේ රටට අහිමි වෙච්ච ඩොලර් ආදායම සහ ඩොලර් පිළිබඳ විතරයි කතා කරන්නේ. කවුරුවත් අපේ රටේ මේ රුපියල් අර්බුදය, රුපියල් හැඟවීම ගැන කතා කරන්නේ නැහැ. අපේ රජයේ මේ වෙනකොට රුපියල් ට්‍රිලියන් 12ක් 15ක් අතර ප්‍රමාණය රුපියල් ණය ප්‍රමාණයක් තියෙනවා. රාජ්‍ය ආයතන, රාජ්‍ය බැංකු, රාජ්‍ය අර්බුදල් වලට රුපියල් ණය ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ ඩොලර් ණය ප්‍රමාණයෙන් පහුගිය කාලෙම විපක්ෂයත් කණ්ඩායමත් විශේෂයෙන්ම ඇති ගතිකම් කරලා නැතන් කණ්ඩායමත් කියපු කාරණාවක් තමයි මේ ණය ටික අරගෙන තියෙන්නේ චීනෙන්. චීන ණය උගලක අපි හිර වෙලා තියෙනවා කියලා. ඒක නිසා තමයි IMF එකත් කියන්නේ චීනත් එක්ක ගනුදෙනු බේර ගන්න කියලා. දැන් ඇත්ත වශයෙන්ම බලනකොට මේ ණය ප්‍රමාණය 147ක් සියයට 47ක් ඔබතුමා හොඳාකාරම දන්නවා ISBM නන්නා ජාත්‍යන්තර සෛරීත්‍ය බැඳුම් කර වලින් ගත්ත ණය ප්‍රමාණය. මේවා කෙටි කාලන ණය. අධික පොලිය වලට ගත්ත ණය. අගමැතිතුමා ප්‍රවේශම් වුණා බොහොම ප්‍රවේශම් වුණා. ඒ සෛරීත්‍ය බැඳුම් කර වලින් ගත්ත ණය ප්‍රමාණයෙන් වැඩිම කාලයක් වැඩිම ප්‍රමාණයක් ගත්තේ එතුමා නායකත්වයේ දීපු යහපාලන ආණ්ඩුව කාලේ. දැන් මේ අර්බුදයේ කර්ම වලට හේතු වෙන්න එක කාරණාවක් ඒක. ඒ කරන්ට් බලට හේතු වෙන කාරණා වගේම ඒ මුදල් පාවිච්චි කිරීම සම්බන්ධව අද අර්බුදයක් තියෙනවා. පමණක් ගිනුම් වල ඒ මුදල් අර මුදල් ණයගත් ආකාරය ගැන සටහන් වෙලා නැහැ. පමණක් රටවල් වලින් සංවිධාන වලින් ගත්ත ණය යෙදුවේ මොනවද කියන කාරණා සඳහන් වෙලා නැහැ. මේක තේරුම් නොගන්නා තාක්කල් අපිට මේ උගුලෙන් ගැලවෙන්න පුළුවන්ද? දැන් අද බොහොම ආඩම්බරෙන් කතා කරනවා, උජාරුවෙන් කතා කරනවා. හරි ඔන්න IMF වැඩේ හරි. IMF එක ඩොලර් බිලියන් 2.9ක් දෙන්න පොරොන්දු වුණා. දැන් මේක හෙට උදේ පාන්දර හම්බෙන්නේ නැහැ ගරු ඇමතුමල්ලා. මේක මාස 48කට තුල තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් කොන්දේසි මාලාවක් අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඒ කොන්දේසි මාලාවේ හොඳ නරක දෙකක් තියෙනවා. අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි IMF ලනු ගෙඩි පිටින් ගිලින්න ගියොත් අපට ගිල ගන්න බැරි අමාරුවක වැටෙනවා. දැන් මේක පිටිපස්සේ නැතම් කාරණා තමයි මේ යෝජනාවේ කරුණු විදිහට සඳහන් කරේ. කරලා තියෙන්නේ අද මේ අයවැය යෝජනාවල. ඒක නිසා තමයි බැංකු පද්ධති තුල 120ක් සේවකයන් සහ තැන්පත්කරුවන්ට කොටස් දෙන්න. මේක පළවෙනි වටේදී සේවකයන් සහ තැන්පත්කරුවන්ට කොටස් බෙදાવી දෙවෙනි වටේදී මේ පාර්ලිමේන්තුවට නියෝජනය කරන කෝටිපති මුදලාලි මන්ත්‍රීතුමන්ලා එහෙම නැත්නම් එළියෙන කෝටිපති මුදලාලිලා ව්‍යාපාර මේ ටික ගත්තයින් පස්සේ 120ෙන් නතර වෙන්නේ නැහැ. පහුගිය කාල පරිච්ඡේදවල රණවිල වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම නොනකම තුන මේ බැංකු කුළුණු තුන මේ රටේ ප්‍රධාන මර්මස්ථාන ආර්ථිකයේ බේරගත්ත මර්මස්ථාන දෙවිත් වෙච්ච ලංකා බැංකුවයි මහජන බැංකුවයි NSB එකයි පෞද්ගලීකරීම ලොකු උත්සාහයක් තිබුණා. දැන් ඒකේ පළවෙනි පියවර මේ යෝජනාවලිය විදිහට තියෙනවා. මා විශ්වාස කරන්නේ මේ අයවැය යෝජනාව IMF අනුමැතිය ලැබිච්ච අයවැය යෝජනාව නිසා ඒ කොන්දේසි වල එකක් වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතන ප්‍රතිවිධගත කිරීම සම්බන්ධ අපේ අදහසක් තියෙනවා. මේ රාජ්‍ය ආයතන අලුත් විදිහට සංකල්පයක් විදිහට වෙනස් වෙන්න ඕන. හැබැයි ගෙඩිය බෙඩිය විකුණන එක නෙමෙයි. ඒ විකුණන සිංහකම ඒ වික්‍රමසිංහම විකුණුම් සිංහකම බවට පත් කරන එක නෙමෙයි. මේ මොහොතේ වියුත්තේ මේ ආයතන පළදායි ආයතන බවට පත් කරන මේ කාර්යක්ෂම ක්‍රමවේදයන් නිර්මාණය කරන්න. රාජ්‍ය සේවය බරක් බරක් කියලා කියනවා. මේ රාජ්‍ය සේවය බරක් බවට පත් වෙච්ච රාජ්‍ය සේවය කොහොමද මේ ලෝකේ වැඩිම මානව සම්පතක් තියෙන ඉහළම මානව සම්පතක් තියෙන රටක් බවට පත් වෙච්ච අපේ රට ඒ මානව සම්පත හරියට පාවිච්චි ගන්න කියන කාරණාව කිසිදු අවධානයක් යොමුලා නැහැ. ඒ වගේම මගේ කාලය වෙලා නික මේ යෝජනාවේ ගණනාවක් තියෙනවා සහනාධාර දෙන එක. සාම්ප්‍රදායික සහනාධාර වට්ටෝරුවක් මේ යෝජනාව තුළ කියනවා. පවුල් 61,000 රුපියල් 10,000 බැගින් දෙනවා කිව්වා. කළමු රාසනාරුඩ මන්ත්‍රීමනේ කොවිඩ් සමයේ මේ රටේ පවුල් 53 ලක්ෂයක් මේ අර්බුදය තුළ ගොනු වෙච්ච බව තේරුම් අරගෙන ලක්ෂ 53කට පවුල් පළවෙනි වටේදී රුපියල් 5000 ආධාර දුන්නා. දැන් මේ 10,000 61,000කට දීලා කොහොමද බේරගන්නේ? අද ආයුධමත් ශ්‍රේෂ්ඨයේ එහෙම නැත්නම් සෑන්ඩකියා එදිනදා ආදායම් ලැබෙන ආයුධමත් ශ්‍රේෂ්ඨයේ 60%ක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ සමස්තයම අද බරපතල ආර්ථික අර්බුදයක. අද වඩුවල මිල ඔබ දන්නවා ඉහළ තත්ත්වයට පත් වෙලා අද ආර්ථික උද්දමනයේ 60% දක්වා පත් වෙලා ලෝකයේ ඉහළම ආර්ථික උද්දමන ඇති රටවඩ පත් වෙලා ආහාර පිළිබඳ උද්දමනය 90%ක් බවට පත් වෙලා අත්‍යවශ්‍ය ආහාර පිළිබඳ උද්දමනය 110%ක් බවට පත් වෙලා තියෙන මෙලාවක මේ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ 15 මිනිසුන්ට ජීවත් වෙන්න. එහෙන් ලයිට් බිල, එහෙන් වතුර බිල, අනිකුත් ප්‍රවාහන ගාස්තු 300කින් 400කින් වැඩි වෙලා අද මේ සමස්ත බල්ලේහම පන්තියේ මිනිස්සු මිරිකලා ඉන්නේ. දැන් මොකද්ද කරන්න ඕන? මේක ඇති ඇති අයගෙන් ලබා ගන්න ක්‍රමවේදයක් මිසක් නැවත මිනිස්සු මිරිකලේකද? වැට් එක වැඩි කරා ආයෙත් වැටේකින් වැට් එක වැඩි වුණාම වෙන්නේ ආයෙත් පහළ ස්තරයේ මිනිසුන්ගෙන් තමයි ආයෙත් සැරයක් බොටු මිරි ගන්න මේ සූදානම් වෙන්නේ. ඉහළ ආදායම් ලබන ආයතන පුද්ගලයන් පහුගිය කොවිඩ් සමයේ මහා පරිමාණයෙන් ලාභ ලැබුණු මූල්‍ය ආයතන, ඖෂධ ආයතන, ආහාර නිෂ්පාදන ආයතන මේ රටේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒවා ගැන කිසිදු සඳහනක්, ඒ ඍජුව ලබා ගැනීම සම්බන්ධ සම්බන්ධව කිසිදු සඳහනක් මේ අයවැය තුළ නැහැ. සල්ලි තියෙන තැන් වලින් සල්ලි ගන්න ක්‍රමවේදයක් සම්බන්ධව නිවැරදි මඟ පෙන්වීමක් කරන්න අසවත් වෙලා තියෙනවා. අනිත් පැත්තේ මේ ක්‍රියාවලිය තුළ බරපතල ප්‍රශ්නයක් වෙන්නේ අපේ රටේ මන්දපෝෂණය සම්බන්ධ කාරණාව. ඔබතුමා දන්නවා මේ මොහොතේ ලෝකයේ 6 වෙනි ස්ථානයට එසවිලා තියෙනවා ලංකාවේ ළමා මන්දපෝෂණය. දකුණු ආසියාවේ 2 වෙනි ස්ථානයට තියෙනවා. අද අත්‍යවශ්‍ය ආහාර සහ ආහාර උද්දමනය නිසා මාළු කෑල්ලක් කන්න බැරිකමට, බිත්තරයක් කන්න බැරිකමට
හොඳ පෝෂදා ආහාර වේර කන්න බැරිකමට මේ වර්තමාන තියෙන ප්‍රශ්නයත් එක්කම නිසක වශයෙන්ම මේ අවුරුද්ද අවසාන ඉස්සෙල්ලා ලෝකයේ ඉහළම මන්ද පෝෂණ දින රට බවට අපිපත් වෙනවා. දැන් මේ වැඩ පිළිවෙල තුළ ඒකට තියෙන ක්‍රමව ගමේජන් මොනවද? ඒක නිසා මේ අයවැය තුළ ඒ සම්බන්ධව මැදිහත් වීමක් වෙලා නැහැ. මුලාසනාරු ගරු මන්ත්‍රී ඔබතුම අධ්‍යාපන ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහට දන්න කාරණාව අපි මේ මොන ප්‍රශ්න විසඳවා වුණත් මේ පහුගිය කාල පරිච්ඡේද තුළ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට වෙච්ච අහිමිවීම ලර්නින් ලොස්ට් එක අධ්‍යාපනයේ අහිමිවීම ප්‍රමාණය බරපතල ඛේදනීය තත්ත්වයක්. දැන් මේවා ප්‍රතිදියුණු කරන්නේ නැතුව මේවට උත්තර දෙන්නේ නැතුව මේවට මැදිහත් වීම කරන්නේ නැතුව කොහොමද પરම්පරාවක් විදිහට ජාතියක් විදිහට ඉස්සරහට ගෙනියන්නේ? දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු අද අසීමිතව ඉහළ ගිහිල්ලා ඒ වගේම ගුරුවරුන් අනිකුත් අය ඒ දක්වන වියදම් ප්‍රමාණය වැඩි වීම තුළ සමස්ත අධ්‍යාපන ශ්‍රේෂ්ඨයෙන් බරපතල කඩාවැටීමක් තියෙනවා. පරම්පරාවක ප්‍රශ්නයක් තමයි අපි මේ එකතු කරමින් යන්නේ. මේ යෝජනාව තුළ ඒව ගැන කිසිදු කියවීමක් නැහැ. රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ ස්ථිර මාසික වැටුප් ලබන හැම දෙනාමද හිඟන්න නොවි පුලන්න බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ වියදම් ප්‍රමාණය නිසාවෙන් ඒ අස්සර ඔවුන් ගත්ත ණය වලට මේ ණය අනුපාත වලට ගහන පොලි වැඩි කිරීම තුළ ගත්ත ණය වලට පොලි වැඩි කරලා තියෙනවා. අනිත් පැත්තේ විශ්‍රාමිකයා මාස රුපියල් 20000ක් 15000ක් ගන්න විශ්‍රාමයට ගන්න මිනිස්සෙක් ගන්න බලයි ඉහළම සීමාවට ණයක් අරගෙන රුපියල් 20000ෙන් රුපියල් 15000ක් විතර ණය වාරි ගිහිපු මිනිස්සු ඉතිරි 5000ක් ණය වාරි ගෙවන මට්ටමට මේ මිනිස්සු අමාරු වැටලා ඒක නිසා ගත්ත ණය වලින් පොලි අය කිරීම බරපතල ඛේදනීය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒව සම්බන්ධ කාරණා අවධානය කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. ඒක නිසා මම විශ්වාස කරන්නේ මේ අයවැය තුළ මිට වඩා ලොකු දෙයක් ගන්න අමාරු බව ඇත්ත. කලයුත්තේ මොකද්ද?
තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
අධි හැකි දන් වලින් ගැනීම ගැන කිසිදු දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක වෙන්න වෙදාන හේතුව තමයි මේ ආර්ථික උපක්‍රමය ගෙවිච්ච අවුරුදු 44 කාල සීමාවක් නව ලිබරල් වාදී ආර්ථිකයේ උච්චම ස්ථානට දැන් ඇවිල්ලා තියෙනවා. නැවත වතාවක් උත්තර හොයන්න හදන්නේ ඒ වැරදි ආර්ථික උපක්‍රමයන් තුළ. ඒක නිසා කපුටගේ කූඩුවේ බිත්තර දාපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහු කොහෙක් කොහා බවට අද ඔප්පු කරමින් තියෙනවා. ගිය කාල සීමාවේ ඔහු ගෙන වූ ආර්ථික උපක්‍රමයම තමයි වේගවත් මේ කරන්න හදන්නේ. ඔහුට කරගන්න බැරි වෙච්ච රාජ්‍ය ආයතන විකුණා දැමීම්, ඒවා විනාශ කිරීම, එහෙම නැත්නම් කුණකොල්ලට විකුණා දැමීම් කියාවලිය මේක අස්සේ අපූර්වට සිද්ධ වෙමින් තියෙනවා. ඒක නිසා පහුගිය දවසේ අපි දැක්ක වෛරල් වෙච්ච එක අපිට වැරදුනේ මොකද්ද කියලා නෙළුම් මහවතේ කාර්යාලයේ වැඩමුළුවක් යනවා මේ දවස්වල. ඒ වැරදිච්ච කාරණා ගැන මම කියන්නේ නැහැ. එතන හඳහන් වෙච්ච කාරණා තුනක් තියෙනවා. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට අපි කාටත් වැරදිච්ච මුරාද කියන කාරණා සම්බන්ධව ඒකේ පළවෙනි වැරද්ද බවට පත් වුණේ පහුගිය කාලයේ තිබිච්ච උද්දච්චකම. දෙවෙනි කාරණාව තමයි කළගුණ නොසලකීම, මුල අමතක නොකිරීම කිරීම තමයි දෙවෙනි වැරදිච්ච කාරණාව. තුන්වෙනි වැරදිච්ච කාරණාව තමයි ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි ඒ කාල සීමාව තුළ කිසිදු සාමූහිකාකාරකමක් තිබුණ නැහැ. මේ කාරණා තුනම මේ ආණ්ඩුවෙත් නැවතත් සිද්ධ වෙමින් තියෙන බව පේන්න තියෙනවා. ඒක නිසා අර චතුරාර්ය සත්‍යයේ ධම්මපදයෙන් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයෙන් පටන් ගත්ත ගමන් මග බයිලකෙන් ඉවර කරා වගේම මේ ගමන් මගත් අවසානයක් දක්වා ගමන් කරන්නේ එවැනි ආකාරයක බවට පේන්න තියෙනවා. ඒක නිසා මේ අයවැය ලේඛනය මීට වඩා ජනතාවාදී බවට පත් කරන්න, මීට වඩා ආර්ථිකය ගැන කල්පනා කරන්න, මේ රටේ ආර්ථිකයේ තියෙන ඛේදනීය තත්ත්වයන් හරියාකාරව කියවීමක් කරන්න අවශ්‍යයි වෛලේකන බවට පේන්නේ නැහැ. ගෝලීය ආර්බුදය ගැන, ගෝලීය ආර්ථිකය ගැන, ලෝකයේ අනිත් රටවල් හැසිරෙන ආකාරය ගැන කිසිදු මැදිහත් වීමක් වෙන්නේ නැහැ. අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ කාල පරිච්ඡේදය තුළ දැන් මූලික සංකල්පයක් තිබුණා නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව. ඒ වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ගියා. නම් නිෂ්පාදන ආර්ථිකයේ වැඩපිළිවෙළ යනකොට අනිත් පැත්තේ ඒක හරස් වෙන විදිහට පොහොර පිළිබඳ ගත්ත තීන්දුව නිසා ඒ සම්පූර්ණ ආර්ථික දේහයම උඩියට කුරුකලලා විනාශ වෙලා ගියා. එකට පෑහෙන්නේ නැති ප්‍රතිපත්ති දෙකක් එකවර ක්‍රියාත්මක කිරීම යාම තුළ. ඒක නිසා මේ කාල සීමාවේ අපි විශ්වාස කරන්නේ මේ අර්බුදය හරියට කියවීමක් වෙන්න ඕන. ඒ වෙනුවෙන් සියලු දෙනාගේම දැනුම ලැබෙන සර්වපාක්ෂික සර්වපාක්ෂික අපි දැන් කියලා කියලා ඇති වෙලා තියෙන්නේ. දැන් සර්වපාක්ෂික නෙවෙයි සර්පපාක්ෂික වෙලා දැන් සර්පයන් විදිහට එකතු කරගත් ආණ්ඩුවක් විසින් තමයි මේක ඉදිරියට යන්නේ. ජනාධිපතිතුමා කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවට එන්න කියලා. කොහොමද එන්නේ? කොහොම වැඩ පිළිවෙලක් කිසි දෙයක් නැහැ. කතා විතරයි. ඒක නිසා මේ අර්බුදය මේ 225 තුල විසඳ ගන්න නම් මේ සියලු දෙනාටම එකට එකතු වෙන්න පුළුවන් වේදිකාවක්, නිවැරදි වේදිකාවක්, වැඩ පිළිවෙලක් සඳ වේදිකාවක් නිවැරදිව හැදෙනවා නම් අපි විශ්වාස කරනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි කාටත් පුළුවන් වේවි කියලා. ඒක නිසා වලකට වැටීම මොලේට පාඩමක්. ඒ පාඩම ඉගෙනගෙන මේ රට ගොඩ ගන්න අපි කවුරුත් මැදිහත් වෙමු කියන ආරාධනා කරමින් වේලාව ලබා දීම සම්බන්ධ ස්තුතියෙන් මාන්‍යන බොමසිසුති.
Thank you. Honorable M. Uday Kumar, you have 6 minutes.
සභේ තලමිතාංගම් ගෞරව රුපින රවහලේ உண்டு பட்டால் உண்டு வாழ்வு என்ற பழமொழியை நினைவுபடுத்துவதுடன் தற்போது நாட்டுக்கு தேவையான தருணத்தில் ஒற்றுமையை வலியுறுத்தி இந்த இடைக்கால வரவு செலவு திட்டம் மீதான விவாதத்தை நான் ஆரம்பிக்கலாம் என்று நினைக்கிறேன். நமது நாடு தற்போது சிலந்தி வலையில் சிக்கிய பூச்சி போல கடன் வலையில் சிக்கி தவித்துக் கொண்டிருக்கிறது. பொருளாதாரத்தை மீட்டெழுக்க முடியாத அளவுக்கு படு பாதாளத்துக்கு விழுந்துள்ளது. கடனை மீள செலுத்த முடியாது என்று அறிவித்ததன் காரணமாக சர்வதேச நிதி நிறுவனங்கள் பலவும் நமது நாட்டை தர இறக்கம் செய்துள்ளது. இதனால் நமது சர்வதேச ரீதியிலே நமக்கு ஏற்பட்ட மிகப்பெரிய அவமானமாகவும் இந்த அவமானம் ஏற்பட என்ன காரணம், யார் காரணம் என்பதை நாங்கள் மறக்கக்கூடாது. கடந்த பொது தேர்தலிலே பெட்டியிட்டு இந்த ஆட்சி பீடம் ஏற்றி பாராளுமன்றத்தில் 3-2 பெருமாண்மை பெற்று 20வது திருத்த சட்டத்தின் ஊடாக தனது அதிகாரத்தை அதிகரித்துக் கொண்ட இந்த அரசாங்கத்தின் தாண்டோணித்தனமான செயற்பாடு காரணமாகத்தான் இந்த நாங்கள் நாடு இந்த நிலைக்கு தள்ளப்பட்டது. அதற்கு இந்த அரசாங்கம் தான் முழு காரணம், முக்கிய காரணம் என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அத்தோடு தனது வியாபார நண்பர்களுக்காக கோடிக்கணக்கிலே லாபம் பெற்றுக் கொடுத்து அதன் தன் பங்கினை பகிர்ந்து கொண்டதன் காரணமாக நாட்டுக்கு கிடைக்க வேண்டிய வருமானம் மற்றும் டாலர் இழப்பு ஏற்பட்டது. மேலும் குறிப்பாக கடந்த காலங்களிலே சீனி மாஃபியா, அதே போல தடுப்பூசி மாஃபியா, எண்ணெய் மாஃபியா, உரம் மாஃபியா என்று பல வர்த்தக விரோத நடவடிக்கைகளில் ஈடுபட்டதன் காரணமாக நமக்கு கிடைக்க வேண்டிய அந்த அந்நிய செலவாணிகளிலும் பாரிய ஒரு தேக்கம் ஏற்பட்டது. அவை இந்த வகையிலே கடந்த காலங்களிலே நிதியமைச்சராகவும் மற்றும் மத்திய வங்கி ஆளுநராக இருந்த காலத்திலே நாட்டிலே அளவுக்கு அதிகமாக வரையறை இல்லாமல் பணம் அச்சிட்டு பணவீக்கத்தை அதிகரித்து நாட்டின், அதாவது நம்ம நாட்டின் ரூபாயின் பெறுமதியை வீழ்ச்சி அடைய செய்து பணம் அச்சடிப்பதில் ஒரு சாதனை படைத்த அரசாங்கமாக பார்க்கப்படுகிறது. அது மட்டுமல்லாமல் கடந்த காலங்களிலே வருமான வரியின் வரையறை மாற்றம் மற்றும் வெட் வரியை 8% குறைத்ததன் காரணமாக திரை சேர்க்கை கிடைக்க வேண்டிய வருமானம் இழப்பு ஏற்பட்டது. இவை அனைத்துமே தேர்தலை நோக்காம கொண்டு வாக்குகளை பெரும் நோக்கத்தோடு செயல்படுத்திய ஒரு திட்டமாக தான் நாங்கள் பார்க்கிறோம். அதே அந்த வகையிலே டாலர் பற்றாக்குறையின் ஆரம்பிக்கப்பட்ட இந்த பொருளாதார நெருக்கடி இன்று நாட்டு மக்களின் கழுத்தை இறுக்கி பிடித்துள்ளது. அது மட்டுமல்ல வரலாற்றிலே மிகப்பெரிய தவறை இந்த ரசாயன உரத்துக்கு தடை விதித்து சேதல பசலை முறையை உடனடியாக திடீரென அறிமுகப்படுத்தியது வரலாற்று தவறாக நாங்கள் பார்க்கப்படுகிறது. அந்த வகையிலே புதிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் தனது இடைக்கால வரவு செலவு திட்டத்தை முன்வைத்திருக்கிறார். இந்த வரவு செலவு திட்டத்திலே சில நல்ல விடயங்கள் இருப்பதை காணக்கூடியதாக இருக்குது. ஆனால் இதனை எவ்வாறு செயல்படுத்தப்படுகிறார், இதனது நிதி மூலம் என்ன, இந்த செயல்பாடுகளை முன்னோக்கி கொண்டு செல்வதற்கான சாத்தியப்பாடுகள் குறித்து கூட பொருளாதார வல்லுநர்கள் மத்தியில் சந்தேகம் எழுந்துள்ளது. இவை அனைத்துக்கும் மேலாக ஒருவரை கேட்க விரும்புகிறேன், இந்த கல்வர்களின் கூட்டத்தில் நடுவில் இருந்தே ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் எவ்வாறு போலீஸ் வேலையை செய்ய போகிறார் என்று நான் கேட்க விரும்புகிறேன். அதாவது இந்த கல்வர்களை தண்டி, அதாவது கைது செய்து தண்டித்து முன்னோக்கி செல்ல போகிறாரா, அல்லது இந்த கல்வர்களை காப்பாற்றி தானும் கரை சேர போகிறாரா என்று பலர் மத்தியில் கேள்வி எழுந்துள்ளது. ஆகவே இந்த வகையிலே இது எவ்வாறாயினும் நாங்கள் கூட விரும்புகிறோம், நாட்டு மக்களுக்கு நல்லது நடைபெற வேண்டும், நாட்டுக்கு நல்ல நடைபெற வேண்டும். அந்த வகையிலே இந்த வரவு செலவு திட்டத்தின் மூலமாக முன்வைக்கப்பட்ட நிவாரண திட்டங்களை நாங்கள் வரவேற்கிறோம், ஆதரவு அளிக்கிறோம். அந்த வகையிலே இன்று இந்த சுயதொழிலை ஊக்குவிப்பதற்காக அரச பெருந்தோட்டம் மற்றும் தனியார் பெருந்தோட்ட காணிகளிலே பயிரிடப்படாத வெட்டு காணிகளிலே விவசாயம் மற்றும் கால்நடை வளர்ப்பு போன்றவற்றிற்கு ஊக்குவிப்பு திட்டங்களை முன்வைக்கப்பட்டிருக்கிறது, வரவேற்கக்கூடிய ஒரு விடயமாகும். இதிலே பெருந்தோட்டம் மலை இளைஞர் யுவதிகளுக்கு அதிக முன்னுரிமை அளிக்கப்பட வேண்டும், அதன் மூலம் அவர்களது வாழ்வாதாரம் மேம்படுத்தப்பட வேண்டும் என்று இந்த சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். மேலும் இந்த காணி பகிர்விலே அரசியல் தலையீடு இன்றி நியாயமான வழிமுறை கையாளப்பட
வேண்டும்.
இந்த பொறுப்பை கல்வர்களின் கையில் ஒப்படைக்க வேண்டாம் என்றும் இந்த சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். மேலும் இந்த ஊழல் ஒழிப்பு, பொருளாதார மறுசீரமைப்பு, அரசு ஊழியர்கள் மறுசீரமைப்பு, முதலீட்டு ஊக்குவிப்பு மற்றும் வருமான அதிகரிப்பு வழிமுறை போன்றவற்றிற்கு குழுக்கள் அமைக்கப்பட்டிருக்கும் ஜனாதிபதி தூர நோக்கு சிந்தனையை நாங்கள் வரவேற்கிறோம். அதே நேரத்திலே திருடர்கள் கையிலே சாவி சென்று விடாமல் ஜனாதிபதி பார்த்துக் கொள்ள வேண்டும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். மேலும் சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று நாட்டிலே பணவீக்கம் அதிகரித்துள்ளது, உணவு பற்றாக்குறையும் பல்வேறு அதிகரித்துக் கொண்டு செல்கிறது. அல்லது பணவீக்கம் 67% உணவு பற்றாக்குறை 97% அதிகரித்திருக்கிறது. அது மேலும் அதிகரிக்கக்கூடிய சாத்தியக்கூறுகள் அதிகமே காணப்படுகிறது. அதனால் நாட்டில் அத்தியாவசிய பொருட்களின் விலை நாளுக்கு நாள் வானை தொடும் அளவுக்கு உயர்ந்து செல்கிறது. குறிப்பாக ஆகவே இன்று நாட்டிலே 10 in 7, அதாவது 70% உணவு தேவையை குறைத்துள்ளார்கள் அல்லது உணவின் அளவை குறைத்துள்ளார்கள். அதே போல 10 in 3 உணவு பாதுகாப்பின் மேல் காணப்படுகிறது. ஆகவே இது எதிர்காலத்தில் நம்ம நாட்டுக்கு மிகவும் ஒரு ஆபத்தான ஒரு விடயமாக நாங்கள் பார்க்கப்படும். ஆகவே நாட்டு மக்கள் சிரமத்தை அனுபவித்துக் கொண்டிருக்கும் போது குறைந்த வருமானம் பெறும் பெருந்தோட்ட தொழிலாக மிகவும் கஷ்டப்படுகிறார்கள். அது மாத்திரமின்றி தற்போது மின்சார கட்டண அதிகரிப்பு, நீர் கட்டண அதிகரிப்பு, போக்குவரத்து கட்டண அதிகரிப்பு என்பதால் மக்களின் வாழ்வாதாரம் மிகவும் பாதிக்கப்பட்டுள்ளது. ஆகவே இதனை கருத்தில் கொண்டு இந்த பொருட்களின் விலையை கட்டுக்கோப்புக்குள் வைத்துக் கொள்வதற்கு அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். அதுபோல அரசு வாகன கொள்வன விலையை, அது மட்டுமல்லாமல் வாகன இறக்குமதியிலே மின்சாரத்தால் இயங்கும் வாகனங்களுக்கு முன்னுரிமை அளிக்கப்படும் என்று தெரிவிக்கப்பட்டிருக்கு. இந்த வகையிலே மின்சார உற்பத்தி மற்றும் மின்சார பாவனையிலே காற்றாலை திட்டம் மற்றும் சூரிய சக்தி திட்டம் போன்றவற்றிற்கு அதிக முன்னுரிமை அளிக்கப்பட வேண்டும் என்பது இது சுற்றுச்சூழலுக்கு மிகவும் நன்மை பயக்கும் என்று நான் குறிப்பிட விரும்புகிறேன். மேலும் தற்போது வரிகள் அதிகரிக்கப்பட்டுள்ளன. வரிகள் அதிகரிக்கப்பட்டிருந்தாலும் இறக்குமதிக்கு தடை விதிக்கப்பட்டிருக்கிறது. அதே போல உள்நாட்டுக்கிலும் வருமானம் குறைந்துள்ளது. இதன் காரணமாக நாங்கள் வரியை அதிகரித்தாலும் நாங்கள் எதிர்பார்த்த இலக்கை அடைய முடியுமா என்ற ஒரு கேள்விக்குறி நிலவுகிறது. ஆகவே இறுதியில் அந்த வரி அதிகரிப்பு அந்த மக்களின் மீது தான் சுமை சுமத்தப்படும். ஆகவே வரிகளை அதிகரிப்பதை விடுத்துவிட்டு மக்களுக்கு நிவாரணம் வழங்கும் வகையில் ஒரு நிதியத்தை ஆரம்பித்து அதன் மூலமாக உள்நாட்டு வெளிநாட்டு உதவிகள் மற்றும் இதர நிதி மற்றும் இதர உதவிகளை பெற்று மூலமாக ஒரு நிவாரணத்தை வழங்க முடியும் என்ற யோசனை முன்வைக்கிறேன். இது குறித்து அரசாங்கம் கூடிய கவனம் செலுத்தி நடைமுறைப்படுத்துவதற்காக நான் இந்த கோரிக்கையை முன்வைக்கிறேன். அதே போல
Please wind up.
Okay, I'm just going to finish up. Okay, தற்போது இந்த இக்கட்டான காலகட்டத்திலே குறிப்பாக கல்வித்துறை மற்றும் சுகாதாரத்துறை மிகவும் பாதிக்கப்பட்டிருக்கிறது. இந்த நாட்டிலே மருந்துகளுக்கு பாரிய தட்டுப்பாடு காணப்படுகிறது. 200 மேற்பட்ட மருந்துகளுக்கு தட்டுப்பாடு காணப்படுவதோடு 50 மேற்பட்ட சத்திர சிகிச்சை உபகரணங்களுக்கு தட்டுப்பாடு காணப்படுகிறது. ஆகவே இது ஒரு வாழ்வாதார பிரச்சனை. அரசாங்கம் குழுக்களை அமைப்பது அல்லது ஊழல்களை ஒழிப்பது அல்லது முன்னோக்கி செல்வது நல்ல விடயமா இருந்தாலும் கூட மக்களின் வாழ்வாதாரம் குறித்து அதிக கவனம் செலுத்த வேண்டும். இதன் மூலம் மட்டும்தான் நாங்கள் வந்து மக்களின் பிரச்சனைகளை தீர்க்க முடியும். ஏனென்றால் இந்த அனைத்து பிரச்சனைகளுக்கும் காரணம் இந்த அரசாங்கம் மட்டும்தான். ஆகவே இதற்கு பதில் சொல்ல வேண்டும். இன்று பிரதமர் மாறி இருக்கலாம், ஜனாதிபதி மாறி இருக்கலாம், ஆனால் இந்த அரசாங்கமும் அந்த அரசாங்கத்தை அமைந்திருப்பவர்கள் அந்த இந்த நாட்டின் பதுப்பாடத்துக்கு கொண்டு சென்றவர்கள் என்பதை யாரும் மறுக்கவும் முடியாது. ஆகவே வெகு விரைவில் மக்களால் தேர்ந்தெடுக்கப்பட்ட ஒரு அரசாங்கத்தின் மூலம் மட்டும்தான் இந்த நாட்டிலே நிலையான மாற்றமும் முன்னேற்றமும் ஏற்படும் என்று கூறிக்கொள்வதோடு மீண்டும் நாங்கள் இந்த ஜனாதிபதி இந்த செயல் திட்டங்களுக்கு நாங்கள் வெற்றி பெற வேண்டும் என்று நான் இறுதியாக வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ.